ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට. නොතටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
නොවැම්බර් මාසේ අවසාන සතිය බ්‍රහස්පතින්දා අපි SBS සිංහල ගුවන්විදුලියෙන් මෙතැන් පටන් මුණ ගැසෙන්නේ නුදුරු සිනමා විශේෂාංගය සමගයි. සිනමා කෘතියක නුදුරු පැත්ත විචාරය කරන්නට විමසා බලන්නට අපි අද වෙනස්ම විදිහ චිත්‍රපටයක් තෝරාගත්තා. මේ චිත්‍රපටයට තෝරා ගැනීමට පාදක වුණේ මේ වන විට ඔස්ට්‍රේලියාවේ ලිංගික අපයෝජන චෝදනා මත චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියත් එක්ක. මේ චිත්‍රපටය තමයි හින්දි චිත්‍රපටයක්, ඉන්දිය චිත්‍රපටයක්, සෙක්ෂන් 375 නැත්නම් සෙක්ෂන් 375 කියන චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටය තෝරගත්තේ ඇයි කියලා අපි මුලින්ම බලමු අපේ ආරාධිතයව හඳුන්වා දීමෙන් පස්සේ. සුපුරුදු විදිහටම අපි අදත් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගරව. විදර්ශන, ආයුබෝවන් සුබෝදෑසනක්.
ආයුබෝවන් මధుර.
හොඳයි, මම කලින් කිව්වා මේ චිත්‍රපටය අපි අද දවසේ නුදුරු සිනමාවට තෝරාගත්තේ ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියත් සමග නිසා. සෙක්ෂන් 375 කියන චිත්‍රපටය තමයි අද දවසේදී අපේ කතාබහට ලක්වන චිත්‍රපටය. සෙක්ෂන් 375 කියන්නේ කාන්තා අයිතීන් සුරකීමේ පනත යටතේ ඉන්දිය දණ්ඩ නීති සංග්‍රහය යටතේ ක්‍රියාත්මක වන නීතියක්. ඉතින් මේ චිත්‍රපටේ අංජලි දාංගල් කියලා චරිතයක් තියෙනවා. ඉතින් මේ අංජලි චිත්‍රපට අධ්‍යක්ෂ රෝහන් කුරාණ ළඟ වැඩ කරන, චිත්‍රපටවලට ඇඳුම් නිර්මාණය කරන ශිල්පිනියක්. ඇය දිනක් මේ රෝහන්ගේ නිවසට තනිව යනවා ඔහුට ඇඳුම් වගේ පෙන්වන්න චිත්‍රපටයකට සම්බන්ධ. ඉතින් එහිදී ඔවුන් දෙදෙනා නිවසේ තනි වෙනවා. ඔවුන් දෙදෙනා අතර ලිංගික ක්‍රියාකාරකමක් ඇති වෙනවා. පසුව අංජලි විසින් පොලිසිය පැමිණිල්ලක් ගොනු කරනවා මේ රෝහන් කුරාණා තමන්ව අපයෝජනයට ලක් කරලා ඔහු අත්අඩංගුවට ගන්න කියලා. ඉතින් රෝහන් අත්අඩංගුවට පත් වෙනවා. එහිදී උසාවිය විසින් සාක්ෂි පදනම් කරගෙන දෙපාරක් හිතන්නේ නැතුව රෝහන් කුරාණට සිරදඬුවමක් නියම කරනවා. නමුත් ඔහුගේ බිරිඳ නැවතත් පළපුරුදු නීතිඥයෙක් වන තරුන් කියන නීතිඥයා මේ නඩුවට කැඳවනවා. ඉතින් එතනින් පස්සේ චිත්‍රපටයේ දිවයන ආකාරය තමයි ඔබට අපට බලන්නට තිබෙන්නේ. ඉතාම කුතුහලය දනවන චිත්‍රපටයක්. හොඳයි, සම්පූර්ණ කතාව කියන්නේ නැහැ. ඒතකොට චිත්‍රපටයේ තියෙන වටිනාකම නැති වෙන ඔබ චිත්‍රපටය බලන්න අපි චිත්‍රපටය ගැන කතා කරමු. විදර්ශන, දැන් මේ චිත්‍රපටය ගැන කතා කරද්දී මතුවන වචන කිහිපයක් තියෙනවා, නැත්නම් සිද්ධි කිහිපයක් තියෙනවා. කාන්තා අයිතිවාසිකම්, ලිංගික දූෂණය, ලිංගික බලහත්කාරකම්, ලිංගික අපයෝජන, ලිංගික අපරාධ, මෙන්න මේ සියලු කාරණා මේ පිළිබඳ මේ සෙක්ෂන් 375 කියන චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයාට සමීප කරන්නේ මොන මොන මානයන්ද කියලා ඔබේ විග්‍රහයට අසුවන්නේ මොන ආකාරයෙන්ද?
මම හිතන මූලික අන්ත දෙකකට මේ විග්‍රහය යනවා. දැන් එක පැත්තකින් ස්ත්‍රිය ගැන හිතන ස්ත්‍රීවාදී, ටිකක් රැඩිකල් ස්ත්‍රීවාදී කණ්ඩායම් වුණත් මේ වගේ සිද්ධියකදී මුළුමනින්ම මේ ප්‍රශ්නය ස්ත්‍රියට වෙච්ච අතවරය, ස්ත්‍රිය වෙනුවෙන් මුළුමනින්ම පක්ෂපාතී වෙලා මේකට ලක් වෙච්ච නැත්නම් පිරිමි චූදිතයා බරපතල විදිය දඬුවමට ලක් කරන්න ඕනේ සහ ඒ අවමානයට පත් කිරීමේ කටයුත්ත තමයි ඒකාන්තක තියෙන්නේ. රයිට්. අනිත් අන්තයෙන් තියෙනවා මේක මේ පිරිමියාගේ අයිතියක්. පිරිමි ඔහොම තමයි, පිරිමින්ගේ අතින් ඔහොම වෙන්න පුළුවන්. ගැහැණි වර්ධකාරිය නෙමේද? එයා නිසා නේද මේ උත්තේජනය වුණේ? එයා ඇඳලා හිටියේ මොකද්ද? එයා කොයි විදියට දරයත් එක්ක හිටියේ? ඔන්න ඔහොම අන්තයකට අනිත් පැත්තේ කතාව යනවා. එතකොට මේ චිත්‍රපටිය මම හිතනවා මේ මානයන් දෙක යම්කිසි විදියකට බරපතල අභියෝගයක් ලක් කරන මේ චිත්‍රපටිය අවසානයේම තියෙන එක්තරා වාක්‍යයක් තමයි අපට තියෙන්නේ යුක්තිය ආරක්ෂා කරන ව්‍යාපාරයක් නෙවෙයි, අපි ඉන්නේ නීති ආරක්ෂා කරන ව්‍යාපාරයක කියන එක. එතකොට මේ චිත්‍රපටියේ තියෙන වැදගත් මානිය තමයි මෙන්න මේ කාරණයට චිත්‍රපටිය යොමු වෙන එක. මොකද මේ චිත්‍රපටිය ආරම්භ වෙනකොටම විශේෂයෙන්ම මේ අංජලි දාංගල් කියන මේ තරුණිය, එතකොට එයා මේ කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක්, රෝහන් කුරාණාගේ නිවසට මේ තරුණිය යනවා ඒ ඇඳුම් පෙන්වන්න එයාගේ ඊළඟ චිත්‍රපටියට. ඒ අවස්ථාවේ වෙන බලහත්කාරීකමක් මේ චිත්‍රපටියේ දර්ශනය වෙනවා ආරම්භයේදී. ඒක පෙන්වන්නේ එක පැත්ත, එක මානයකින් තමයි මේ කැමරාව මේක පෙන්වන්නේ. එතකොට අපිට මේක පේන්නේ ඊටම බලහත්කාරයක් විදියට. ඊටම දැඩි ආකාරයෙන් ඇව පෙරලගෙන, ඇයගේ අවසරයකින් තොරව ඇව සිප වැළඳ ගන්න හදන උත්සාහයක්. චිත්‍රපටි ආරම්භය පෙන්වනවා. නමුත් මේට පස නඩුව යනකොට මේ නඩුව උසාවියේදී ඉදිරිපත් කරන ආකාරය අනුව වෙච්ච සිද්ධි මේ චිත්‍රපටියේ විටින් විට අතරින් පතර නැවත නඩුවේදී තමන්ගේ සාක්ෂි සහ තමන්ගේ විත්තිවාචකයන් දෙන ඒ අයත්ගේ දෘෂ්ටි කෝණයට අනුව චිත්‍රපටිය පෙන්වනවා. එතකොට අපිට නැවත පෙන්වන අර විදිහේම තත්ත්වයක් නෙමෙයි යම්කිසි නෑ ඒ ආකාරයේම යම්කිසි ආකාරයක අනවසරයෙන් කරන ලිංගික බලහත්කාරයක් තියෙනවා. නමුත් චිත්‍රපටිය තව මාන වලින් ඒක පෙන්වනවා. ඒතකොට චිත්‍රපටිය අගහරියට එනකොට අපිට සම්පූර්ණයෙන් මර්ථිබ බලහත්කාරී රූපේ නෙමෙයි අපිට පේන්නේ යම්කිසි විදිහේ මේ දෙන්නාගේ ලිංගික සම්බන්ධ කලින් තිබිලා තියෙනවා. මේ දෙන්න අතර යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ ගැටලුවේ එක්තරා විදිහේ ප්‍රකාශනයක් මැද්දේ වුණත් මේ දාංගල් කියන ගැහැණු ළමයා ගැහ ස්ත්‍රිය නැත තරුණිය ගේ අවසරයකුත් මේකේ තියෙනවාදෝ ලිංගිකයාවට ඇයගේ පෙළඹවීමක් තියෙනවාදෝ නැත්නම් ඇයට යම්කිසි වෙනත් වෛරයක් තියෙනවාදෝ කියන කාරණයට අපි අරගෙන යනවා. මේ චිත්‍රපටි අවසානයේ තමයි මම හිතන්නේ ඒක ඉතාම තියුණු විදියට අපිට බලන්න වෙන. ඇත්තටම චිත්‍රපටියේදී මේකේ මම හිතනවා ඉතාම වැදගත් පැත්ත තමයි මధుර මේකේ මානය. මේකෙදී ස්ත්‍රියව දූෂණය කළාද නැද්ද කියන ප්‍රශ්නේදී දූෂණය කළා කියන තැන ඉඳලා ඒක ගමන් කරන්න ඒක ප්‍රශ්න වෙන අන්තයක් කරා ඒක දූෂණයක් උනේ නැහැ කියන එක. නමුත් අපිට චිත්‍රපටිය පෙන්නවා මේ තරුණියව මේ තරුණියව තමන්ගේ ග්‍රහණයට ගන්න මේ රොහන් කුරණා කියන අධ්‍යක්ෂකවරයා රාහුල් බාත් තමයි මේක රංගනයෙන් දායක වෙන්නේ. ඔහු හදන මේ උත්සාහය අහිංසකද අපි මම හිතන්නේ ප්‍රේක්ෂකයා බලන්න චිත්‍රපටිය ඒක දූෂණයක්ද නැද්ද කියන එක. එතකොට උසාවියේදී ඒක තීරණය වෙනවා. මොකද ඒක සාමාන්‍ය උසාවියක නෛතික තත්ත්වය තුළ උසාවියට අවශ්‍ය වෙන දූෂණයක් වුණාද නැද්ද. ඒ කියන්නේ ශාරීරිකව ඒ දූෂණය වුණාද නැද්ද කියන එක ඔප්පු කරන්නයි උසාවියේ නඩු ක්‍රියාමාර්ගය යන්නේ. එතකොට චිත්‍රපටියේ සෙක්ෂන් 375 කියන්නේ තේ අර්ථයෙන්. ඒ කියන්නේ මේක ඉන්දියානු ව්‍යවස්ථාවේ ස්ත්‍රියකට එරෙහිව ලිංගික බලහත්කාරයක් හෝ අතවරයක් වුණාම ඒ සම්බන්ධයෙන් තියෙන ඉහළම දණ්ඩණයට අදාළව තියෙන ඒ වගන්තියගේ අයිතිවාසිකම් වෙනුවෙන් චිත්‍රපටිය නම වෙන්නෙත් ඒක. එතකොට මේක මම හිතනවා මේ ව්‍යවස්ථා වගන්තියක නම දැමීමම හරිම ඉන්ට්‍රෙස්ටින්. මොකද මේක සම්පූර්ණ නීතිමය විසඳුමක් බවට මේ චිත්‍රපටිය පෙන්වනවා. හැබැයි නීතිමය විසඳුමද ඇත්තටම ප්‍රශ්නේ ඒකද කියන මානෙ මේ චිත්‍රපටියේ තියෙනවා. මම හිතන්නේ දැන් ඉන්දියානු සිනමා කර්මාන්තය ඇතුලේ අනිකුත් ඒ වගේ කර්මාන්ත ඇතුළේ ස්ත්‍රීන් ගැවසෙන ස්ත්‍රීන් නිදහසේ කටයුතු කරන්න ඉඩ ලැබෙන එවැනි කර්මාන්ත ඇතුළේ ස්ත්‍රීන්ව ග්‍රහණයට ගන්න ස්ත්‍රීන්ව යටත් කරගන්න ස්ත්‍රීන්ගේ තියෙන අසරණකම් ස්ත්‍රීන්ගේ තියෙන ආශාවල් මේ සියල්ලම අපයෝජනයට ලක් කිරීමේ විශාල ජාලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ චරිතය විශේෂම රොහන් කුරානා චරිතය දූෂණයක් වුණාද නැද්ද කියන ප්‍රශ්නාර්ථය අවසානයේ වෙතට චිත්‍රපටිය විසින් අදන් ගියාට චිත්‍රපටි එකතන කියනවා දූෂණයට වඩා බරපතලයි හෝ ඊට අඩු නෑ. දැන් අපි දූෂණයක් නීතියෙන් ඔප්පු කළාට ස්ත්‍රී දූෂණයක් ස්ත්‍රියව වසඟයට ගැනීමේ ස්ත්‍රියව ග්‍රහණයට ගැනීමේ ඒ ඉතාම නරක ජාලය ඒකට දඬුවමක් නෑ උසාවියේ. ඒකට නෛතික යුක්තියක් නෑ. ඒකට ස්ත්‍රීන්ව අසරණ කරලා ස්ත්‍රීන්ව ඒ කර්මාන්තය තුළ ඒ කියන්නේ ස්ත්‍රීන්ව යටත් වෙන වැරෙන්න වෙන විකල්පයක් නැති කරලා හරි ක්‍රීමියාගේ ලිංගික උමනාවට. එතකොට එවැනි කඩකලා තියෙන ජාලයක් ඒ ජාලය ඇතුලේ ඒ විදිහට කටයුතු කරන අධ්‍යක්ෂවරේ දූෂණයක් කළා හෝ නොකළා ඒ බලහත්කාරයට තියෙන නීතිය මොකක්ද? ඒකට තියෙන උත්තරය මොකක්ද? ඒකට ලක් වෙච්ච ස්ත්‍රියට තියෙන යුක්තිය මොකක්ද? ඒ දූෂණයක් නොවුණා. මෙන්න මේක තමයි මම හිතනවා මේ චිත්‍රපටියේ බරපතල විදියට මතු කරන තැන. ඒකල යුක්තිය මේ තියෙන මේ සිනමා ඉන්දියානු සිනමා කර්මාන්තය ඇතුලේ තියෙන මේ ලිංගික හිංසනේ ජාලය ආධිපත්‍ය මම හිතනවා මේ චිත්‍රපටියේ ඊළඟ ගැඹුරු මානයේ විදියට අප ඉදිරියට එනවා. ඊට යුක්තියක් මේ චිත්‍රපටියේ හිමි වෙනවද කියන එක තමයි අපි චිත්‍රපටිය බලන ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් වෙන්නේ.
ඔව් විදර්ශන, දැන් මේ සෙක්ෂන් 375 කියන්නේ කාන්තා ඇතින් සුරකීමේ පනත යටතේ ඉන්දිය දණ්ඩ නීති සංග්‍රහ යටතේ ක්‍රියාත්මක වන නීතියක්. ඉතින් දැන් මේ කුමන්ත්‍රණය සමග මේ පනත මත ලබා දෙන නඩු තීන්දු මේ චිත්‍රපටයෙන් අභියෝගයට ලක් කරලා තියෙනවා කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් උසාවිය නැත්නම් අධිකරණය නඩුවක තීන්දුව දෙන්නේ සාක්ෂි මත පදනම් වෙලා සමහරක් වෙලාවට වැරදිකරුව නිවැරදිකරුව වෙනවා. මේ කාරණාව මේ චිත්‍රපටයත් එක්ක ඔබ ගලපන්නේ මොන ආකාරයටද?
ඔහු මදුර මේකේ දැන් වර්ධිකරුව නිවර්ධිකරුව වෙනවා, නිවර්ධිකරුව වර්ධිකරුව වෙනවා. මොකද අරවා කිව්වා වගේ මේ මොකක් කලින් දුන්නු නඩිතු ඉන්දු සහ කලින් ඒකම ව්‍යවස්ථාපිත ප්‍රවදීන වගන්ති, ඒකම නෛතික වගන්ති. සාමාන්‍යයෙන් ඒ මත තමයි තීන්දුවක් ගන්න. ඒ කියන්නේ ඉතාලම සාක්ෂි මත. මොකද මේ චිත්‍රපටියේ ආරම්භයේදී ඉතාලම ඉක්මනින් ආය කතා දෙකක් නැහැ, මේක දූෂණයක් වුණා කියන එක මානසිකවත් අධිකරණයේ තීරණය කරනවා. ප්‍රධාන අධිකරණයකට තමයි ඊට පස්සේ මේක යන්නේ නඩුව. මොකද අවුරුදු 10කට කොහොමද චිත්‍රපටි පටන් ගන්නකොට රෝහන් කුරානාව අවුරුදු 10කට දඬුවමට ලක් කරනවා. හැබැයි මේ මෙතන තියෙන ගැටලුවක් හොයන්න තමයි මේ මේ රෝහන් කුරානාගේ භාර්යාව. එතකොට ඇය තමයි ඊටාම වික්ෂිප්ත භාවයට පත් වුණත් තමන්ගේ සැමියාට යුක්තිෂ්ඨ කළා දෙන්න එකක් ප්‍රවීණ මිලාදික නීතිඥයෙක් විදියට තමයි තරුන් සලූජව ඉලදී ගන්න. වෘත්තිකයක් විදිහට. එතකොට සලූජා මෙතනදී මේක ස්ටඩි කරනවා. මොකද මේක දැන් අර එයා මොකද හිරේ වැටිලා දඩුවමඩ ලක් වෙලා. නමුත් මේක යම් කිසි පොයින්ට් එකක් තියෙනවද මෙතනින් එළියට එන්න කියන එකේදී තමයි මේක සම්පූර්ණ සාක්ෂි මත මේ ලිංගික ක්‍රියාව මේ දූෂණය වුණා කියලා ඊට පස්සේ දෙන පොලිස් වාර්තාව, ඊට පස්සේ අය වගේ තියෙන පරීක්ෂණ වාර්තාව, අධිකරණ වෛද්‍ය වාර්තා, ඊට පස්සේ පොලිසියත් එක්ක තියෙන සම්බන්ධය, මොකද පොලිසිය මේකදී කොච්චර කාලයක් තුලද මේ වෙච්ච දේවල් වලින් පස්සේ මෙහු අත්අඩංගුවට ගත්තේ, ඒ කාලය තුල යම් කිසි ආකාරයකට මේ සාක්ෂි වෙනස් කිරීමක් සිද්ධ වුණා කියලා යනවා. ඔන්න ඔහොම විශාල කතාබහක් උසාවිය තුල යනවා මේ අයිතික කාරණයට අදාළ. එතකොට මේ සියල්ල සාක්ෂි මත යන්නේ. මේක සාක්ෂි හරිද? මේක සාක්ෂි ඊටාම විනිවිද භාවයක් තියෙනවද? ඒකම සාක්ෂි හංගීමක් හෝ සාක්ෂි වලට වංචාවක් කියලා තියෙනවද කියන එක මත තමයි මේක යන්නේ. එතකොට උසාවිය තමයි දීර්ඝම කාලයක් චිත්‍රපටිය යන්නේ. එතකොට ඔය ඇහුවා වගේ මෙතනදී වැරදිකාරයෙක් නොවී තියෙන්න තමයි. කියන්නේ උසාවියේ නීතියට අනුව සාක්ෂියක් නැත්තම් ඒ සාක්ෂිය යම් කිසි ආකාරයකට සාක්ෂි ප්‍රශ්න වෙන වැරදිම සාක්ෂියක් නෙවෙයි කියන ප්‍රශ්න වෙන එකක් ආවොත් එතකොට සම්පූර්ණ නඩුව යනවා ඉදිරියට. මොකද උසාවියට අවශ්‍ය වෙන අපි මං කියන්නේ ඒක අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ නීතිය, උසාවි නීතිය හැම විටම බලන්නේ කිසිදු සැකයකින් තොරව, කිසිදු සැකයකින් තොරව චූදිතයා උදිතා වැරදිකාරයෙක්ද right එතන විත්තිය වැරදිකාරයෙක්ද කියනක ඔප්පු කරන්නේ. එතකොට පැමිණිලි කාර නීතිඥවරු උත්සාහ කරන්නේ ඒක සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ සාක්ෂි ඇතුව. ඔව් මේක උනේ, මොහු මේක කළා, මේ බලන සාක්ෂි. එතකොට විත්තිය වීදිඥය උත්සාහ කරනවා නෑ, එහෙම කරන්නේ නැතිනම් මේවම උනේයි, මෙන්න මේ කොටස ඔයා උනේයි. හරි. එතකොට මේ චිත්‍රපටියේ විවාදේ තියෙනවා සෑහෙන. හැබැයි ඔය ඇහුවා වගේ මේ චිත්‍රපටිය පෙන්වන්නේ නැහැ වැරදිකාරයෙක්. ඇත්තට මේ චිත්‍රපටියේ වැරදිකාරයා දූෂණය නොකළත් මේ 375 වගන්තිය, මේ නීතිඥවරිය, විශේෂයෙන්ම හිරල් ගාන්ධි කියන චරිතය, එයයි අවසානයේ අහන. මොකද මේ චිත්‍රපටියේ කවි, ඒ කියන්නේ කොයි පැත්තට ජයග්‍රහණය කියන එක විටින් විට දෝලණය වෙනවා. චිත්‍රපටිය ආරම්භ වෙනකොට තියෙන්නේ කුරානාට විරුද්ධව. ඒක චිත්‍රපටියේ මැද හරියේ ඉඳලා එනකොට තියෙන අග හරියට කිට්ටු වෙනකොට කුරානා හැම එකක් කලේ නැහැ කි වගේ එකක්. හැබැයි චිත්‍රපටි අගට යනකොට නැවත මේ නීතිඥවරිය හිරල් ගාන්ධි ගෙමැදියත් හිරල් කියනවා මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා, කලින් ලිංගික සම්බන්ධයක් තිබුණා. ඒ ලිංගික සම්බන්ධය තිබුණු වෙලාවෙ උනත් මේක තියෙන ජූලි 7 වෙනි දවසේ සිද්ධිය වෙන්නේ, ඒ ලිංගික සම්බන්ධයක් යම් කිසි ආකාරයකට වෙනකොට උනා ඒ මොහොතේ කාන්තාව කියනවා නම් මේක වෙන්න එපා කියලා, ඒක නවත්තන්න කියලා. ඒක ස්ත්‍රී දූෂණයක්. ඒක තමයි නීතිය, ඒක තමයි 375 වගන්තියෙත් ඒක තියෙනවා. ඒ කියන්නේ කිසිදු ආකාර අපි දැන් එන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් එන දෙන්නේ මදුර ලිංගික සම්බන්ධයක් අපිට දූෂණයක් වෙනකොට එතන ඒ දෙන්නා කැමැත්තෙන් ඉස්සෙල්ල එකතු වුණා නම් ඒක දූෂණයක් නෙමෙයි වගේ කතාවක්. ඒ දෙන්නා එකතු වෙලා තමයි මෙන්න චෝදනා කරන්නේ වගේ එකක්. ඕකම ආව ධනුෂ්කට. මේ ධනුෂ්කගේ සිද්ධියේදී. ඒතොර ඒ දෙන්නා එකට ඉඳලා තියෙනවා. මේ මොකද ඩේටින් ඇප් එක හම්බෙලා තියෙන්නේ. ඒ දෙන්නා විනෝදෙන් ඉඳලා තියෙනවා. ඒ අනුරාගිකව ඉඳලා තියෙනවා. හැබැයි මෙන්න මේ ගෑණි මේ තෞෂර චෝදනාවක් දානවා. නමුත් එහෙම නෙමෙයි නීතිය තදාල වෙන්නේ. ඒ දෙන්න කැමැත්තෙන් හිටියත් ඒ මොහොතේ ඒ ලිංගික ක්‍රියාව අතරතුර ඇයට එකපාරට මේක යම් හිංසනයක් වුණා නම්, යම් පීඩාවක් වුණා නම් ඇයට නවත්තන්න අයිතියක් තියෙනවා. අපි ඇයට ඒ අතර ලිංගික පහර දීමක් වුණා නම් ලිංගික ප්‍රීතිය සඳහා. ඒ නිසා ඒ සියල්ල දෙකට අදාළ වෙන්න පුළුවන්. එතකොට මේක තමයි නීතිය කාරණේදී. එතකොට එතනදි කියවෙන්නේ මේ දෙන ලිංගික වෙක්ුණාද, ඒකට කැමැත්තෙන්ද හිටියේ, මේ දෙන්න එකතු වෙලා මේ වෙනකොට කොහොමද මේ අන්තිමට ගැහණි චෝදනා කරන්නේ වගේ දෙයක් ඔප්පු කරන්න බෑ. මොකද අර කියන 375 වගන්ති ඇතුළු මේ නෛතික වගන්ති තියෙනවා, ස්ත්‍රියගේ අයිතියක් තියෙනවා, ස්ත්‍රියට නවත්තන්න පුළුවන්. ඒක මං හිතන්නේ ඉතාලම ජනප්‍රිය ෆිල්ම් එකක් තියෙනවා, මං හිතන්නේ පින්ක් කියලා. එතකොට මේක උගක් අය බල්ල තියෙන ෆිල්ම් එකේ ඔය කියන නෝ කියන කාරණේ තියෙනවා. කියන්නේ ගෑණියක් එපයි කිව්වොත් එපා. හරි. එතකොට ඒක වසංගයේ තිබුණාද ගෑණියගේ යටි පෙළේ කැමැත්තක් තිබුණාද? ඒක අදාළ නැහැ. එපා නම් එපා කරන්න. මම දැන් නවත්තන්න කියනවා. ඒක ඒක අහන්න ඕනේ. මොකද ඒක කියනවා පින්කගේ කියනවා ගණිකාවක් කිව්වා. ඒක අපි ගණිකාවක් මිලදී අරගෙන ගණිකාවේ කිලින්ක සංසර්ගය එතකොට ගණිකාව අතරමඟින් කොත් මේක නවත්තන්න මාත්මයා කියලා. ඒක වහම නවත්තන්න ඕනේ වගේ. එතකොට අන්න ඔතට අපි ආවොත් මේ චිත්‍රපටියේ කියන්නේ වැරදිකාරයා ඇත්තටම ඒ කරපු වරදට දඬුවම් ලැබෙනවා කියලා මම හිතන්නේ. හැබැයි ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඇත්තටම වරද වෙලා තියෙන කොතනද? ඇත්තටම වරද වෙලා තියෙන්නේ රෝහන් කුරානා අර වර්ගයේ දූෂණයක් නොකලත්. නමුත් ඒ දූෂණයක ආකෘතියක් 275 කියන වගන්තියට අනුව ඔව්ව දඬුවම් ලක් කරන්න හේතු උනත් මේ කර්මාන්තය තුල මේ කරපු ඒ කියන්නේ අයව වසඟයට අරගෙන අයව විශේෂයෙන්ම මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිතය වන කාන්තාව වන අංජලිව පිටමන් කරලා අංජලිට බොරු කියලා අංජලිට පාර දීලා අංජලිව ලිංගිකව ඒ සම්බන්ධය තියෙන අංජලිව එකෙන් ඉවත් කරලා අංජලිට වුණු මේ අසාධාරණයට උසාවියේ අයිතික දඬනයක් නැහැ. ඒ වෙනුවට රෝහන් කුරානාට දඬනය හම්බෙන්නේ ඇයට බලහත්කාරීව ලිංගික ක්‍රියාව කළා කියන ඒ චෝදනාවට විතරයි. ඒකට තමයි අවුරුදු 10කට යවන්නේ. එතකොට එක වෙලාවක මේ නීතිඥ වරිය අහනවා මොහු කරපු දෙයට ජීවිතාන්තය දක්වා යවන්න කියලා. එතකොට ජීවිතාන්තය දක්වා මේ කාන්තාවට වුණු මේ අසාධාරණයට මම මේක ලිංගික කාරණේ නෙමෙයි. ඇයව වසඟයටගෙන ඇයට කරපු ආත්මීය අරියාදුවට ඇයගේ ආත්මීය හෘද සාක්ෂිය නැති කිරීමට යුක්තියක් ඉෂ්ට වෙලා නැහැ. එතකොට වරදට ඇත්තටම දඩුවම නැත්නම් වරදට අදාළ යුක්තිය ඇත්තටම මේ නීති කර්මාන්තය තුල මේ නෛතික මේක තුල ඉෂ්ට වෙන්නේ නැහැ නේද කියන ප්‍රශ්නේ තමයි මේ චිත්‍රපටියෙන් අහන්නේ මදුරයි.
විදර්ශන අවසන් වශයෙන් අපි තවත් ප්‍රශ්නයකට යමු. දැන් මේ චිත්‍රපටය බැලුවට පස්සේ බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා මේ දෙවන නඩුවේ නීතිඥයට රඟපාන මේ අක්ෂේ කන්න ඇත්තටම නීතිඥයෙක්ද කියලා හිතන තැනට ඔහුගේ රංගනය පත් වෙලා තියෙනවා ඔළුවල සටහන් වෙලා තියෙනවා කියලා ප්‍රේක්ෂකයන්ගේ. දැන් මේ සංවේදී කතාව තවත් සංවේදී කරලා ප්‍රේක්ෂකයන් හමුවට ගෙනෙමිට ඒ චරිත ලබා දුන්න දායකත්වය ඔබ දකින්නේ මොන ආකාරයෙන්ද?
අදර මේ චිත්‍රපටියේ මතර රංගනය මේ චිත්‍රපටියේ විශාල සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා තමයි මගේ විශ්වාසය. දැන් ඔයා කිව්වා වගේම මේ චරිතය මේ විශේෂයෙන්ම තරුණ සලූජාගේ චරිතය රංගනය කරන අක්ෂය කන්නා මම හිතනවා ඉතාම ප්‍රවීණ විදග්ධ නැත්නම් නීතිඥ වෘත්තියේ යම් කිසි විදිහට පරිණත වුණු එවැනි නීතිඥයෙකුගේ චරිතය මම හිතනවා ඔහු ඉතාම හොඳින් නිරූපණය කරනවා කියලා. ඒක නොහුතුල කලබලය නැති ඒකම නීතිය කියලා කියන්නේ ආත්මීයතයක් නෙමෙයි කියන කාරණේ මම හිතන එක තමයි තාම වැදගත් කාරණේ. එතකොට ඇගට ගත්තේ නැති හැඟීම් බර නොවුණු මම මේ කරන්නේ වෘත්තියක් මේ වෘත්තියට මම සාධාරණය කරනවා කියන මනෝභාවය අක්ෂය කන්නාගේ රංගනයේ තියෙනවා. ඒක තමයි තාම විශේෂ මම හිතන්නේ නීතිඥයෙක් රෝල් එකක් කර ඇත්තටම නීතිඥයෙක්ද කියලා මොහු එහෙමද කියලා හිතන තැනට එන්නේ එතනින්. ඒ කියන්නේ මේ චරිතේ නැහැ මේ ඇත්තටම මේ හැම චරිතයකම අර ජම්කිසි විද්‍යකට හිරාල් ගාන්ධි කියන චරිතය නැත්නම් රංග බෙදිනියගේ මේක තුල දැන් ස්ත්‍රියක් ඔය වගේ කාරණයක තියා හැංගීම් බර වෙනවනේ. මොකද ස්ත්‍රියකගේ ප්‍රශ්නයක් ස්ත්‍රීන්ට ඊටාම් කරදරකාරී වෙන හිරියරයක් මේකෙදි මේ නීතිඥවරිය ටිකක් කලබල වෙනවා. මම හිතන ඒකත් අවශ්‍යයි. මම හිතන ඒකත් හොඳ රංගනයක්. ඒ කියන්නේ ස්ත්‍රිය ඒ කියන්නේ නීතියම විතර නෙමෙයි නීතියට එහා ගිය යම්කිසි විදිහේ ගැටලුවකත් එයාට තියෙනවා මේ ගෑනුන්ට වෙන හරණාගෙන. නමුත් අරුන් සලූජා අක්ෂේකගේ චරිතය වා කිව්වා වගේ ඒව බුකුත් ඇගීම් ගන්නෑ. ඌ හැම වෙලෙම කියන්නේ යුක්තිය කියන්නේ එකක් නීතිය කියන්නේ එකක්. එනිසා අපි මේ ඉන්නේ නීතිය රකින්න ව්‍යාපාරයක. යුක්තිය රිෂ්ඨ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය මනෝභාවය. ඒක නීතිය කියන ව්‍යුක්ත ඇබ්ස්ට්‍රැක්ට් කන්සෙප්ට් එක යමක් නියෝජනය කරනවන. ඔහු තුල මේ ආත්මය මේකට කඩාවැදිලා වෙන දේ වුණත් නීතිමය රාමුවක තියෙන ශරීර රංගනයත් එක්ක තමයි පෙන්වන්න තියෙන්නේ. එනිසා හොඳ නීතිඥ චිත්‍රපටි විදියට මම මේක අඳුර ගන්නවා. ඒක අනිත් චරිතත් එහෙමයි. විශේෂම මේ අපතවරයට ලක්වන මේ කාන්තාව නැත්නම් මේ තරුණියගේ රංගනයත් මම හිතනවා අපිට හිතාගන්න බැරි විදිහේ ඒක අවසානය වෙනකම් මොකද ඇයගේ මූණ තුල තියෙන වේදනාව ඒ තියෙන චකිතය ඇයි රංගනයෙන් කරන ඒ සියලු දේවල් ඇත්තරම දූෂණයක්ද මේක පරිගැනීමක්ද මීට වඩා දෙයක්ද කියන කුකුස ඒ සැකය දිගටම කන්ටිනියු කරන විදිහට ඇය මතර කලබලයක් ලෙස රංගනයක් කරනවා. ඒ සියල්ල මැදවා කිව්වා වගේ අක්ෂය කන්නා තම විචක්ෂණශීලී බුද්ධිමය කලබල නැති මේ වෘතියේ හොඳ ප්ලේයර් කෙනෙක් විදියට ඌ රංගනයෙන් ආයක වෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ චිත්‍රපටියට අපිව මේ ඇදමැද ගන්න විශේෂම හේතුව වෙනවා මේ අක්ෂය කන්නගේ භූමිකාව.
හොඳයි, අපේ මෙවර නොදුරු සිනමාව විශේෂාංගයෙන් අවධානයට ලක් කරේ හින්දි චිත්‍රපටයක් සම්බන්ධයෙන් සෙක්ෂන් 375 සෙක්ෂන් 375 කියන හින්දි චිත්‍රපටය පිළිබඳව අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංකර. විදර්ශන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි එහෙනම් තවත් මාසයක අවසාන සතියේ බ්‍රහස්පතින්දා දවසක මුණ ගැසෙමු සිනමා කෘතියක නුදුරු පැත්ත විමසන්නට. නුදුරු සිනමාවෙන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
නොදුටු සිනමාව.
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.